Honorable Major General Anura Jayasekara, you have 20 minutes. Order, please. Niyojya Kathanayakathuma Moolasen Paminnata.
Honorable Major General Anura Jayasekara, you may continue.
Garu, නියෝජ්‍ය කතානායකතුමනි අද අපේ ආරක්ෂක අමාත්‍යාංශයේ වැසිසිර යටතේ අදහස් පළ කිරීම සම්බන්ධව මට අවස්ථාව ලබා දීම සම්බන්ධව ස්තුතිවන්ත වෙනවා. අද විශේෂයෙන්ම ආරක්ෂක අමාත්‍යාංශය සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ වැසිසිර යටතේ සාකච්ඡාවේදී විශේෂයෙන්ම ජාතික ආරක්ෂාව සම්බන්ධව විශේෂයෙන් කරුණු කාරණා කෙනහැර දැක්ුවා. ජාතික ආරක්ෂාව සහ මහජන ආරක්ෂාව සම්බන්ධව කිසිම ගැටලුවක් නැහැ අද රටේ. මේ තිබුණේ හුදු සංවිධානාත්මක අපරාධ කල්ලිවල ආරවුලක්. ඔවුන් අතරේ තමයි මේ ඝට්ටනේ තිබුණේ. අපි පසුගිය වර්ෂය තුල ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සම්පූර්ණයෙන්ම තහවුරු කරලා තියෙනවා. ඒක නිසා තමයි මේ පසුගිය කාලේ ලංකාව හොඳම සංචාරක ස්ථාන 10න් එකක් හැටියටත් නම් කරේ. ඒ ලෝකයේ ඒ ආයතනවලින් විශේෂයෙන්ම යාපනයේ ඒ කුමක් නිසාද ජාතික ආරක්ෂාව මහජන ආරක්ෂාව අපේ රටේ ආරක්ෂාව විශ්වාසය ගොඩනගලා තියෙනවා. අපි පසුගිය කාලේ වර්ෂයක් තුළ අපි කටයුතු කරපු ආකාරය, රාජ්‍යකරණය කරපු ආකාරය, ආණ්ඩුකරණය කරපු ආකාරය, ප්‍රජාතාන්ත්‍රික ලෙස ආර්ථික ස්ථාවරත්වය අනිවාර්යෙන් ජාතික ආරක්ෂාව වැදගත් වෙන ආර්ථික ස්ථාවරත්වයේ තහවුරු කර ගැනීම සඳහා ප්‍රධානම එකක් තමයි නීතිය හා සාමය නැවත ස්ථාපිත කරලා තියෙනවා. ඔබ සීලු දෙනාම දන්නවා පසුගිය කාලේ තිබුණේ පවතින රජය, එහෙම නැත්නම් ඒ පවතින දේශපාලන පක්ෂ විසින් ගොඩනගාගත්තේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය තමයි රටේ නීති හැටියට ක්‍රියාත්මක වුණේ, වෙලා තිබුණේ. අපි ඒක වෙනස් කරා, දේශපාලන සංස්කෘතියත් වෙනස් කරා. ඡන්ද තුනක් පැවැත්තුවා. පළවෙනි ඡන්දයේ අවසානයේ බොහෝ දෙනා බලාපොරොත්තු හිටියේ මහා කෝලාහලයක්. විරුද්ධ පක්ෂවලට ගිහිල්ලා ගුටි පැට දීලා මහා ගින්නක්, මහා ව්‍යසනයක් ඇති කරයි කියලා එහෙම තමයි බලාපොරොත්තුනේ. නමුත් කිසිම ඇඟිලි තුඩකින්වත් වෙන සිද්ධියක් වෙන්නේ නැති වෙන විදිහට අපි ප්‍රජාතාන්ත්‍රික වාදී ලෙස මහජන ආරක්ෂාවද රටේ ආරක්ෂාවද අපි තහවුරු කරා. ඒ ඡන්දේ අවසානයේදී ජාතික ආරක්ෂක ප්‍රතිපත්තිය තිබුණේ පසුගිය රජයන් විසින් එක ජනත කොටසකට පාදක කරගෙන තවත් ජන කොටසක් අනුතුරේ දාලා හැදුණු ප්‍රතිපත්තියක් තමයි. ආයේ කවදාවත් ජාතික ආරක්ෂාවට මේ රටේ තර්ජනයක් වෙන්න අපි ඉඩ තියලා නැහැ. ත්‍රිවිධ හමුදාව විශේෂයෙන් පොලිසිය, ඒ වගේ මහජන සමාජයන්සයට තියෙන විශේෂ කාර්ය බලකාය අපි සීලු දෙනාම එකට එකතු වෙලා ඒ කටයුතු සාර්ථක කරගෙන යනවා. අපි සැලකිල්ලට අරගෙන තියෙන්නේ විශේෂයෙන්ම ජාතික ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් විශේෂයෙන්ම ඒ සමාජීය ජනතාවගේ නොයෙකුත් අවශ්‍යතාවයන්, ඒවා ජාතික අවශ්‍යතාවයන් වශයෙන් අපි පිළිගත යුතු ක්‍රමවේදයක් අවශ්‍ය බව අපි ඉතාමත් හොඳින් අවබෝධ කරගෙන තියෙනවා. විශේෂයෙන්ම ගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අපේ ජාතික ආරක්ෂක කවුන්සලයේ ජාතික ආරක්ෂාව සම්බන්ධව අපි කටයුතු කරලා තියෙනවා. පළාතෙන් පළාතට ජන කොටස්වල වෙනස්කම් තියෙනවා. ඒ ඔක්කොම සැලකිල්ලටගෙන තමයි අපි ජාතික ආරක්ෂාව ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි තහවුරු කරලා තියෙන්නේ. ඉතින් අද විශේෂයෙන්ම ආරක්ෂක අමාත්‍යාංශයේ වැසිසිර යටතේ අපේ ආයතන 25ක් තියෙනවා. ඒ ආයතන 25කම සංවිධාන තියෙනවා, මධ්‍යස්ථාන තියෙනවා, සභාවන් තියෙනවා. ඒකේ ත්‍රිවිධ හමුදා, එහෙම නැත්නම් ජාතික ආරක්ෂාව වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව වෙනුවෙන් බිලියන 407ක් වෙන් කරලා තියෙනවා. ඒට අමතර අනික් ආයතන සංවිධාන, මධ්‍යස්ථාන, සභාවන් ඔක්කොම එකතු වුණාම තමයි බිලියන 455කට යෝජනා කරලා තියෙන්නේ. ඒකෙන් ශ්‍රී ලංකා යුද හමුදාවට බිලියන 1.8කුත්, ස්නාවික හමුදාවට බිලියන 10.8කුත්, ගුවන් හමුදාවට බිලියන 16.8කුත් අපි වෙන් කරගෙන තිනවා. 2025 අපේ ජාතික ආරක්ෂක වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශයට වෙන් කරලා තියෙන මිලියන 60,000කට පමණ ප්‍රමාණයකින් අපි මිලියන 47000ක ප්‍රමාණයක් අපි ප්‍රගතිය වාර්තා කරලා තිනවා 77කට එහා ප්‍රමාණයක් 100ට ප්‍රගතිය අපි තහවුරු කරලා තිනවා ත්‍රිවිධ හමුදාව අපි අනිවාර්යෙන් දේශපාලනයෙන් මුදව ගත්තා Honorable Deputy Speaker, the political and security stability is a mandatory for an economic stability, as we all are aware. We have had a bad period few years ago. As you know, our national security was threatened, especially with the social unrest. Most significant was the Easter bombing, made devastating effects for the national security. That is the change of regimes. Through non-constitutional methods happened. And most importantly, besides all, was the massive corruption, mass-scale corruption, state-level corruption was the most threatened factor for the stability of the national economy and also the national security as well. So we, the government, believed governance has a major role in the process of nation-building for securing the nation, achieving its goals and aspirations. When you are not met or address the aspirations, these genres, the social unrest surface. That's what we had experienced in year 2022. So ensuring state security and effective governance are two interrelated factors, so critical for the economic stability and progress of the nation. So state security involves the protection of a country's sovereignty, territorial integrity, and the citizens' and institutions' security. From the protection from external and internal threat. So we have done it. That is within the short period, short span of time, for the over a period of last 12 months or so. And we have proven how. So government is better equipped with people's friendly policies to address security challenges especially, and also the respond the threats with confidence and composure, especially by earning the public's trust. So allocation of resources, including budgets for the defense and security, is heavily influenced for governance decisions. So adequate funding and careful allocation of resources for the defense and security are most essential for ensuring the protection of the nation, Honorable Deputy Speaker. අපි මේ රටේ සෑම ජන කොටසම ආරක්ෂාව තහවුරු කරලා තියෙනවා විශේෂයෙන්ම ජාතික ආරක්ෂක කවුන්සිලය අපි සති දෙකකට වරක් අපි මුණ ගැහිලා මේ සියලුම ප්‍රශ්න ජාතික ප්‍රශ්න ඒ ජන කොටස්වලින් මතුවෙන ප්‍රශ්න සියල්ලක්ම සාකච්ඡා කරලා තමයි අපි මේ ක්‍රමවේදයන් අපි උපාය වශයෙන් ගන්න තියෙන තීන්දුව తీරන අපි කටයුතු කරන්නේ අපි සියලු දෙනාම දන්නවා Garu Niyojya Kathanayakathumani, we were oriented with the land contingential strategy about many decades ago, since we had the crisis up north. But now we are transforming our strategy towards the maritime domain awareness. That is, we have identified the importance, the most significance of the Indian Ocean region for the, our economic development and our prosperity. ආරක්ෂාව අපේ ආර්ථිකයට වැදගත් බව අපි රජය විසින් හඳුනගෙන තියෙනවා. එනිසා ශ්‍රී ලංකාව සතු සුවිශේෂී ආර්ථික කලාපය අවේ එක්ස්ක්ලූසිව් ඉකොනොමික් සෝන් ඒකේ සෙවීම් ගලවා ගැනීම කලාපය විශේෂයෙන් අපි අවධානය යොමු කරලා තියෙනවා. ඒ කියන්නේ සමුද්‍රීය ආරක්ෂාව, කලාපීය ආරක්ෂාව, ඒ වගේම ඉන්දියන් සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීම අපේ ආර්ථික ස්ථාවරත්වයට විශේෂත්වයක් අපි යොමු කරලා තියෙනවා. ඒ වගේම එයින් විශේෂයෙන්ම නාවික හමුදාව සහ ගුවන් හමුදාව නිරීක්ෂණ සහ අධීක්ෂණ ධාරිතාව ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය අපි අවබෝධ කරගෙන සිටිනවා. ඒ නිසා නියෝජ්‍ය කථානායකතුමනි මැරිටයිම් ඩොමේන් අවේනස් is the main most significant that is where that we want to integrate air dimension, land and the sea dimension that is to ensure in the maritime security domain. ආරක්ෂාකාරී මුහුදු ගමනාගමනයට අවශ්‍ය ආරක්ෂාව සැපයීම නාවික හමුදාවේ කාර්යයට ඉතාමත් වැදගත් වෙනවා. විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාව තාක්ෂණිකව වැඩි දියුණු කිරීම, මෙහිදී විශේෂයෙන් නාවික හමුදාව හැකියාව වැඩි දියුණු කිරීම, විශේෂයෙන් අපි අවධානය යොමු කරලා තියෙනවා මේ අනීතිකව නීති විරෝධී මසුන් ඇල්ලීම මේ අපේ උතුරු මුහුදේ ඒ සම්බන්ධව උතුරේ පමණක් නොවේ නැගෙනහිරත් විශේෂයෙන්ම අපි සැලකිලට භාජන කරන පහුගිය මාස කීපය තුළ නැගෙනහිර මුහුදු තීරයේ වෙන අනීතික නීති විරෝධී මසුන් නැල්ලීම මසුන් අල්ලන්ට කරන හිරිහැර සම්බන්ධ විශේෂයෙන් අපි වැඩපිළිවෙලක් යොදලා දැන් ඒක සෑහෙන දුරට අපි අඩු කරලා තියෙනවා. මෙම ධාරිතාව වැඩි දියුණු කිරීමෙන් නාවික හා ගුවන් හමුදාවේ සමෝධි නිරීක්ෂණ මෙහෙයුම් කිරීමට හැකියාව ලැබෙනවා. ඒ ඒ ඒ වගේම විශේෂයෙන්ම අපේ උතුරු නැගෙනහිර මුහුදේ නීති විරෝධී මසුන් ඇල්ලීමේ ජාවාරම මුවාවෙන් මත්ද්‍රව්‍ය ජාවාරණ ඉතාමත් විශාල ලෙස සිද්ධ වෙනවා. ඒ වෙනුවෙන් වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව නාවික හමුදාවත් විශේෂ මෙහෙවරයන් රාශියක් කරනවා. නාවික හමුදාව විශේෂ ගැඹුරු මුහුදේ දුරදිග මෙහෙයුම් ඒකකයන් විසින් පහුගිය කාල වකවානුවල ඔබලත් දැනගන්න ඇති මාධ්‍යයෙන් අපි ඒවා තහවුරු කරා. විශේෂ මෙහෙයුම් රාශියක් කරනවා ගැඹුරු මොහොතේ. ඉතාමත් බහාර දූර කාර්යයක ඔවුන් නිරත වෙලා සිටින ඔවුන්ගේ ශක්තිය, ඔවුන්ගේ හැකියාවන්, ඒ වගේම තාක්ෂණික හැකියාවන් තවත් වැඩි දියුණු කිරීම සඳහා විශාල මුදල් ප්‍රමාණයක් අපිට අවශ්‍ය වෙලා තියෙනවා. මේ නාවික හමුදාව සහ ගුවන් හමුදාවේ ඒ ශක්තිය වැඩි දියුණු කිරීම විශේෂයෙන්ම මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමති. පසුගිය දින දෙකක තුලද අපේ ගරු ගජේන්ද්‍ර පොන්නාල මැතිතුමා ත්‍රිවිධ හමුදාවට විශාල චෝදනාවක් ඇති කර අපේ රටමයකට ජාතික මෙහෙයුම සිද්ධ කරන වෙලාවේ ත්‍රිවිධ හමුදා උතුරු නැගෙනහිර සානගත වෙලා තියෙන හින්දා තමයිලු මේ රටමයකට ජාතික මෙහෙයුමට කරන්න බැරි තියෙන විශාලම බාධාව. ඔවුන් විසින්ලු මේ මත්ද්‍රව්‍ය ජාවාරම සම්පූර්ණයෙන් මෙහෙයවීම සහ කටයුතු වලට උදව් කරන්නේ. ඒ වගේම දකුණෙත් ඉන්න විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සමාජයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධයි කියලා කිව්වා. මම මේ අවස්ථාවේදී කියන්න ඕනි නාවික හමුදාව විශේෂයෙන්ම වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවයි පොලිසිය සහ විශේෂකාර බලකායත් එක්ක 2020 ඉඳලා 2025 වෙනකන් අර අපේ මහජනාරක්ෂක ඇමතිතුමා කිව්වා වගේ කිලෝග්‍රෑම් 10 ගණක් අල්ලලා තිනු උතුරු නැගෙනහිර මුහුදු තීරයේ සහ ගැඹුරු මුහුදේ. ඒ නිසා අනවසර බඩු කිලෝග්‍රෑම් ලක්ෂ ගණනක් අල්ලන් තිනවා. තහනම් බඩු කිලෝග්‍රෑම් ලක්ෂ ගණනක් අදලන අපේ ත්‍රිවිධ හමුදාව ඉතාම ශ්‍රේෂ්ඨ විශිෂ්ට විනයගරුක මානුෂීය ත්‍රිවිධ හමුදාවක්. ඒක නිසා කිසිම දවසක මේ රාජ්‍ය ප්‍රතිපත්ති රටේ ප්‍රතිපත්ති අනුව වැඩ කටයුතු කරපු ත්‍රිවිධ හමුදාවක් මේ සම්බන්ධව අනීතික නීති විරෝධී කිසිම දෙයකට සම්බන්ධ වෙන්නේ නැහැ. එක්කෙනෙක් දෙන්නෙක් සමහර විට ඒවට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒවා ඒ හමුදා විසින් මෙහෙවන දේවල් නෙමෙයි. ඒ වගේම තමයි විශේෂයෙන් මම මේ අවස්ථාවේදී කියන්න ඕනි උතුරු නැගෙනහිර ඉන්න හමුදා ප්‍රමාණයත් වැඩි කියලා තිබෙන එක පුරවැසියෙක්ට හමුදා සෙබළු දෙදෙනෙක් ගණන් කරලා තියෙනවා කියලා කිව්වා. මම මේ අවස්ථාවේදී කියන්න ඕනි උතුරේ කාරතිව කියන ගමේ එම නැත්තං ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශරතේ ගාම සේවක වසම් කීපයක හමුදා කඳුර ඉවත් කිරීමට එරෙහිව මට පුද්ගලිකවම ලියුමක් එවලා තිනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඉවත් කරගන්න එපා. ඉවත් කරගන්න යන බව ඒ පිහිටා තිබීමෙන් ජීවත්වන දෙමළ ජනතාවට ඉතා ආරක්ෂිත ජීවිතයක් ගත කරන්න පුළුවන් වාතාවරණයක් ගොඩනගලා තිනවා. මේ හේතුවෙන් හොරකම් මත්ද්‍රව්‍ය භාවිතය මත්ද්‍රව්‍ය ජාවාරම නැති වෙලා තිනවා. 147 දෙනෙක් අස්සම් කළා මට ලියුමක් එවලා තිනවා. මම ඒ ලියුමත් සභාගත කරනවා ඒ බලා ගන්න. ඒක නිසා අපේ ත්‍රිවිධ හමුදාව ඒ තරම් විශාල මහා විශාල දෙයක් කරා පසුගිය කාල වකවානුවල දේශය වෙනුවෙන් මිත්‍ර දේශයේ ත්‍රස්තවාදී මුදාවා ගැනීම වෙනුවෙන් මහා බිසුණු කාර්යයක් යෙදිලා දරුණුතම සටන්වල නියලීලා එක රැයින් මානුෂීය මෙහෙවරයන් වලට මේ පරිවර්තන වෙච්ච විශිෂ්ට ත්‍රිවිධ හමුදාවක්. ඒ නිසා මානුෂීය මානසිකත්වයේ පරිවර්තන රටේ පුරවැසියන්ගේ ජන ජීවිතය ආරක්ෂා කර ගැනීම ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂයෙන් මේවට සම්බන්ධ වෙච්ච ත්‍රිවිධ හමුදාවක්. ඒ වගේම ගුවන් හමුදාව, නාවික හමුදාව, යුද හමුදාව දේශයේ ජනයාගේ ආරක්ෂාව තහවුරු කරන්න, භෞමික අඛණ්ඩතාවය තහවුරු කරන්න, සුවිශේෂී ආර්ථික කලාපය ආරක්ෂා කිරීම, හදිසි අවස්ථාවන්ට සහ ව්‍යසන වලට මානුෂීය ආධාරය සැපීම, ඒ වගේම ගුවන් හමුදාව විශේෂයෙන් ශ්‍රී ලංකාවේ පියාසර කලාපය සහ සාගර කලාපය තුළ සෝදිසි කිරීම, මත්ද්‍රව්‍ය ජාවාරම් නිරීක්ෂණය කිරීම, නීති විරෝධී මසුන් නැල්ලීම සම්බන්ධ තොරතුරු රාශියක් අපිට ලබා දීමට සෑහෙන වෙහෙසක් දරන නාවික හමුදාව දුරදිග මෙහෙයුම් සහ විශාල දිවා රාත්‍රී මෙහෙයුම් රාශියක් බුද්ධිංශයන් සමග යුද හමුදා ගුවන් හමුදා නාවික හමුදා බුද්ධිංශ රාජ්‍ය බුද්ධි සේවාව සමග එකතු වෙලා ඒ කටයුතු කරනවා. ඒ නිසා ඔවුන්ගේත් ඉදිරියේදී කරන්න තියෙන තාක්ෂණික දියුණු කිරීම සඳහා අපේ විශේෂ වැඩපිළිවෙලක් තියෙනවා. මේ අයවැයෙන් වෙන්විච්ච මුදල් වලින් ඒවා කටයුතු කරන්නත් කටයුතු කරලා තිනවා. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ඇති විවිධ හමුදාවේ යන්ත්‍රෝපකරණ ඉංජිනේරු සහ ඉදිකිරීම උපකරණ සහ ඉන්ධන වැය ද්‍රව්‍ය නඩත්තු සඳහා විශාල මුදලක් වැය වෙනවා. ඒ වගේම ගුවන් හමුදාව විශේෂයෙන්ම ඔවුන්ගේ තියෙන ගුවන් යාන හෙලිකොප්ටර් යාන ගොඩක් අබලන් වෙලා තින්නේ පරණ වෙලා. MI-17 හෙලිකොප්ටර් යාන හතරක ප්‍රධාන පිරිවැරියාව සම්පූර්ණ කරන්න තියෙනවා. ප්‍රතිසංස්කරණය කරලා පියාසර කිරීමේ තත්ත්වයට පත් කරන්න ඕනි. ඒ වගේම බෙල් 212 යානා තියෙනවා. ඒවත් සම්පූර්ණ එන්ජින් රිපයර්ස් කරන්න තියෙනවා. ඒ වගේම MI-17 Y-12 යානා ප්‍රවාහන බලගන්නේ. ඒ වගේම විශේෂයෙන් ආපදා කළමනාකරණ සංවේදීසක ගුවන් හමුදාවේ ඩිජිටල් මොබයිල් රේඩියෝ වැඩි දියුණු කිරීම සඳහාත් මිලදී ගැනීමට මේ අයවැයෙන් අපි වෙන් කළ තියෙනවා. ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂයෙන් පුළුල් අයවැල ප්‍රතිසංස්කරණ උපාය මාර්ගයක් සීමිත මූල්‍ය සම්පත් විචක්ෂණශීලී භාවිතා කිරීම සහතික කරමින් මෙහෙයුම් කාර්යක්ෂම උපරිම කිරීම කෙරෙහි අවධානය යොමු කරලා තිනවා. පුනරාවර්තන පිරිවැයට සාපේක්ෂව ප්‍රාග්ධන වියදම් ක්‍රමයෙන් වැඩි කිරීම දිගුකාලීන සාක්ෂිත සංවර්ධන නිසා ශ්‍රී ලංකා යුද හමුදා නවීකරණය කිරීම කෙරෙහි අවධානය යොමු කරලා තිනවා. 2026 මූලික පියවර හැටියට අභ්‍යන්තර කටයුතු ඒකකය අධීක්ෂණ යතේ ශූන්‍ය දූෂණ නිසා දැඩි මූල්‍ය විනය පිළිපැදීම 2030 වන විට උපාය මාර්ගයේ පරිවර්තන මාර්ගපදේශ යටතේ ආර්ථික වාසි ලබා ගැනීමටත් කටයුතු කරලා තිනවා. ස්විච්චා බලකායේ එහි මුල් රාමුවට ප්‍රතිස්ථාපනය කිරීමෙන් ඒ උපාය මාර්ගික සංචිතයක් ලෙස ක්‍රියාත්මක කිරීමට හමුදාව තුළ හොඳ සම්පත් වෙන් කිරීම සහ විශේෂීකරණය කිරීමටද කටයුතු කරලා තිනවා. නාවික හමුදාවේ 2030 උපාය මාර්ගයේ වෙනුවෙන් දක්වා ඇති අරමුණු වලට අනුකූලව ජාතියේ සමුද්‍රීය දේශීය සීමා ආරක්ෂා කිරීම සහ ජාතික ජලයෙන් ඔබට මෙහෙයුම් සක්‍රිය කිරීම සඳහා කාර්යක්ෂම කාර්ය මණ්ඩලයක් භාවිතා සහතික කිරීම සඳහා නාවික හමුදාව එහි නිත්‍ය සහ ස්වේච්ඡා බලකායන්ගේ ප්‍රශස්ත සංයුතිය නිර්ණය කිරීම සැලසුම් කරලා තිනවා. වෙනස් වන ජාතික ආරක්ෂක පරිසරයන්ට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව ව්‍යුහාත්මක සංවර්ධනයක් සමග පරිණාමය වී ඇති අතර තාක්ෂණික දියුණුවට සමගාමීව ඒ තවදුරටත් පරිවර්තනය කරන්න මේ අයවැයෙන් වෙන් කරලද
මුදල් අරුණ ජයසේකර you have 2 more minutes.
ඒ වගේම අපේ 2030 ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් විශේෂ කමිටුවක් අපි පත් කරනවා ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත. ඒ අනුව ඉදිරි වර්ෂ 5 ඇතුළත ත්‍රිවිධ හමුදා ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් අපි යොමු කරලා තියෙනවා. අපේ ජාතික ආර්ථිකව සාර්ථික සංවර්ධනයට අනුකූලව ඒ වගේම ඉඩම් මුදවා හැරීමේදීත් අපි මේ වර්ෂයේ අපි අක්කර විශාල ප්‍රමාණයක් ඉඩම් උතුරු නැගෙනහිර මුදා හැරලා තියෙනවා. තව මුදා හරින්නත් තියෙනවා. ඒ වගේම මේ රණවීරුවන් ගැන විශේෂයෙන් සඳහන් කළ අපේ විපක්ෂ නායකතුමත් තවත් ගරු මන්ත්‍රීවරුන් විපක්ෂයේ අපි විශේෂයෙන් අවධානය යොමු කර අපි පසුගිය මාස 10 වැනි කාලය තුළ රණවීරුවන් ගැන මමත් රණවීරුවෙක් අවුරුදු 35ක සේවය කරපු යුද හමුදා විශ්‍රාමික නිලධාරියෙක්. මම දන්නවා රණවීරුවන්ගේ අවශ්‍යතාවයන් අභිමානය ඒ වගේම ඔවුන්ගේ අනන්‍යතාවය කොහොමද රණවීරුවන්ව පාවිච්චි කළේ පසුගිය කාල වකවානුවල අපි අනන්‍යතාවය තහවුරු කරලා තියෙන ඔවුන්ගේ ආබාධිත මියගිය වැන්දබූ අවුරුදු 55 විශ්‍රාමිකයේ ඇවිලුන්ගේ වැටුප් ස්ථාවර දීමනා ඒ සියලුම දීමනා ඒ වගේම ආබාධිත වෙලා නිවාඩු නොමැතිව නොමැවෙන් සිටින සියලුම රණවීරුවන්ගේ ගෙවීම් විශ්‍රාම වැටුප් දීමනා ස්ථාවර දීමනා සියල්ලක්ව සම්බන්ධව විශේෂ කැබිනට් පත්‍රිකාවක් අපි සකස් කළා. මුදල් අමාත්‍යාංශයේ ලේකම් සමග භාණ්ඩාගාරයේ අපේ වැටුප් අධ්‍යක්ෂක ජෙනරාල් සමග ඒ වගේම විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් සමග සාකච්ඡා කළ කැබිනට් පත්‍රිකාව දැන් ඉදිරිපත් කරලා තිනවා. ඒකෙන් මේ කිසිම රණවීරයෙක්ට ගෙවන විශ්‍රාම වැටුපක් දීමනාවක් කොහෙත්ම අත්තිටවල නැහැ. ඒ සම්බන්ධව අපි විශේෂ සැලකිල්ලක් අපි අරගෙන තිනවා. රණවීරුවන්ට ලැබෙන්න තියෙන සියලුම දීමනා ස්ථාවර දීමනාද විශ්‍රාම අවුරුදු 55කින්ද විශේෂයෙන්ම රණවිරුවන්ගේ මියගිය අයවලුන්ගේ වැඳබුවන් එවගේ මියගිය අයවලුන්ගේ රණවිරුවන්ගේ දෙමාපියන්ට ගෙවන්න තියෙන දීමනා සම්බන්ධව විශේෂයෙන් සැලකිල්ලක් අරගෙන තිනවා ඒ වගේම රණවිරු විශ්‍රාමික රණවිරුවන් ඒ වගේම විශ්‍රාම යන්න ඉන්න රණවිරුවන්ට අපි විශේෂ වැඩපිළිවෙලක් අපි හදලා තිනවා වෘත්තීය මට්ටමින් ඔවුන්ට තියෙන හැකියාවන් සැලකිල්ලටගෙන රණවිරු ව්‍යවසායක අභිමන් යනුවෙන් ශ්‍රේෂ්ඨ 28ක් තෝරගෙන කාර්මික සහ ව්‍යවසායකත්ව අමාත්‍යංශයත් සමග එකතු වෙලා වෘත්තීය පුහුණු අධිකාරියත් සමග එකතු වෙලා ඒ කටයුතු කරන්න අපි විශේෂ වැඩපිළිවෙලක් යොදලා තිනවා විශේෂයෙන්ම විශ්‍රාම යන්ඩින්න රණවිරුවන්ට සහ විශ්‍රාම ගොස් ඇති හමුදාවන් වල තියෙන විශේෂ හැකියාවන් සැලකිල්ලටගෙන ඒක නිසා රණවිරුවන් සම්බන්ධ අපි විශේෂ සැලකිල්ලක් අපි අරගෙනත් තියෙනවා ඒ ගැන කටයුතුත් ඉස්සරහට කරනවා
අනිවාර්යයෙන්
අපිට කිසිම මේ මේ ප්‍රශ්නයක් නැහැ අපි දන්නවා හොඳට ඒ සම්බන්ධව අපි කටයුතු කළ යුතු ආකාරය විශේෂයෙන් අපේ ජාතික ආරක්ෂාව සම්බන්ධවත් අපි ඉතාමත් හොඳ දැනුමකින් බුද්ධියකින් අවශ්‍යතාවයකින් මේ කලාපයේ තියෙන ජාතික ආරක්ෂාව කරුණු සැලකිල්ලට ගෙන අපි කටයුතු කරනවා ඒ වගේම ජාතික ආරක්ෂාවත් ඉදිරියේදී අනිවාර්යෙන් ඉතාමත් හොඳින් තහවුරු කරනවා කියන එක කියමින් මට අවස්ථාව ලබා දුන්නට ඔබට ස්තුතිවන්ත වෙමි මම නිහඬව බොහොම ස්තුතියි